තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ චිත්ත නමු මාතෘකාව පමණ මේ ලෝකේ ගොඩාක් මාතෘකා සාකච්ඡා කරලා ගොඩාක් කර්ම කාරණා දැනගෙන අවබෝධය ලබා ගන්නට අවශ්‍යම දේ පිළිබඳ අවබෝධය අපට අල්පයි. අවශ්‍යම කාරණාව පිළිබඳ පැහැදිලිකම අවමයි. මේ නිසා අපට කිසිම දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ. හැමදේම වැරදෙනවා. හැමදේම පැටලෙනවා. අද අපි චිත්ත ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. විධර්මයෙන් තොරව. විධර්මය ගොඩාක් ගැඹුරු නිසා සිතේ ක්‍රියාකාරී ස්වභාවය පිළිබඳව සිත එක්සන් කර ගැනීම පිළිබඳ අවශ්‍ය ඒ දැනුම අවබෝධයට ගෝචර වෙන කාරණා පමණක් අද අපේ අවධානමට යොමු වෙනවා. මේ සිත පිළිබඳව කතා කරන්න කලින් සිතේ ස්වභාවය ගැන ඉස්සෙල්ලාම අපි තේරුම් ගන්න ඕනේ. සිත ක්‍රියා කරන්නේ ශක්ති විශේෂයක් වශයෙන්. ඒකට හේතුව තමයි අපේ කයේ ශක්තිය හොඳට තියෙනවා නම් හොඳට කල්පනා කරලා හොඳට ක්‍රියා කරන්න පුළුවන්කම තියෙනවා. කයේ ශක්තිය අඩුවෙන්න ළඟ ඉන්න කට්ටිය පේන්නේ කියන දේවල් ඇෙන්නේ තපය වළංගු නැහැ. කල්පනා මොකවත් නැහැ විකෘති වෙලා. ඒ නිින්දේ ඉන්නවද පන පිටින් ඉන්නවද කියන එකවත් එයාට පැහැදිලි නැහැ. එනම් මේ කයේ ක්‍රියාකාරී ස්වභාවය කයේ තියෙන ඒ ශක්ති ධාරිතාව මත තමයි මේ චිතේ ක්‍රියාකාරීත්වය තීරණය වෙන්නේ. අපි දන්නවා තෙල් තියෙන තාක්කල් ඉන්ජිම වැඩ කරනවා. තෙල් අඩු වෙනකොට තෙල් ඉවර වෙනකොට ඒකේ ක්‍රියාකාරී ස්වභාවවල යම් යම් දෝෂ ක්‍රියා විරහිත වීම වගේ දේවල් තමයි පද්ධතිය කොහොමද සැකසීලා තියෙන්නේ ස්වභාවය මේ ආකාරයට පවතින. අපි ගන්න ආහාර පාන අපේ දත්වලට ඇතිලා තැලිලා පොඩි වෙලා ඒ හැම අණුවක් දෙන්න අපි දන්නවා න්‍යාස්තියක් තියෙනවා. ඒ න්‍යාස්තිය තුළ විද්‍යාවේ වචනයක් තියෙනවා න්‍යාස්ති බලය කියලා. එහෙනම් මේ න්‍යාස්ති බලය කියන මේ බලය කැඩිලා පොඩි වෙලා තැලිලා සෑම අණුවක්ම පරමාණු වලට කැඩිලා තවත් වචනයක් කියනවා පරමාණු බල ශක්තිය කියලා. මේ අණු වලට කැඩුනාම මේ අණු භ්‍රමණය වෙන නිසා ඒ අණු වලින් නිස්පාදනය කරගන්නා වූ මේ ප්‍රාණ ශක්තිය මේ ශක්ති විශේෂය මේ ශරීරයට අවශෝෂණය වෙලා ලේ බවට පත් වෙලා මස් බවට පත් වෙලා මස් වලින් තෙල් ඇදිලා තෙල් වලින් අස්ති ඇදිලා අස්ති වලින් ඇට මිදුළු ඇදිලා ඇට මිදුළු වලින් කයේ ශක්ති පද්ධති ඇදිලා ඇස කන දිව නාසය සමසිත කියන ආයතනය ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේක කයේ ප්‍රාණය කියලා දේශනාවේ සඳහන් වෙනවා. මේ ශක්ති පද්ධතියට අපි යම් කිසි අකටයුත්තක් කරමු නම් ඒකට අසීය කියලත් මේ ශක්ති පද්ධතියට යම් කිසි කටයුත්තක් කරමු නම් ඒක සීය කියලත් දේශනාවේ සඳහන් වෙනවා. දැන් අපි බලමු මේ කාරණාව තුළ අකටයුත්ත කියන්නේ මොනවද? අපි දන්නවා යම් කිසි එන්ජිමක් වැඩ කරන්න ඇම්පියර් 10ක් ඕනේ, ඇම්පියර් 3ක් ඕනේ, ඇම්පියර් 15ක් ඕනේ කියලා ඒකේ ශක්ති පද්ධතියේ තීරණයක් තියෙනවා. ඒ අවශ්‍ය ශක්තිය දුන්නොත් තමයි එයා ක්‍රියාකාරී වෙන්නේ, එහෙම නැත්නම් අඩපණ වෙනවා. එන සෑම සත්වයෙකුගේම කයේ ප්‍රමාණයට අනුව ඒ ශක්ති පද්ධතිය තීරණය වෙලා තියෙනවා. මිනිසියෙකුට බත් පාර්සලයයි කන්න පුළුවන්, හැතෙකුට කිලෝ 500ක් විතර කන්න පුළුවන්. එහෙනම් අපට ග්‍රෑම් 300යි, එයාට ග්‍රෑම් කිලෝ වලින් කිලෝ 500යි. එහෙනම් මේ තරම් විශාල ආහාරයක් එයාට කන්න පුළුවන් කොහොමද, ජීර්ණය කරන්න පුළුවන් කොහොමද කියලා බලනකොට ඒ සතාගේ කයට අවශ්‍ය ශක්ති පද්ධතියට අනුව ඒ ප්‍රමාණයට අනුව තමයි ආහාර පාන තීරණය වෙන්නේ. ගැඩවිලා ගන්න ආහාරය වඩා පොඩි, කූඹියා ගන්න ආහාරය ඊට වඩා පොඩි, බැක්ටීරියා දිලීරිය ගන්න ආහාරය පරමාණුවක් තරම් බොහොම පොඩි. එනම් මේ සෑම කයකටම අවශ්‍ය ශක්ති ප්‍රමාණයක් තීරණය වෙලා තියෙනවා. එනම් අපේ බඹයක් විතර ඔසේ තියෙන මේ කයේ ශක්තියක් තීරණය වෙලා තියෙනවා. ඒ ශක්තියට අනුව මේ කය ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අසකන දිවනාසය සමසිත කියන මේ ඉන්ද්‍රියන් අයේ ක්‍රියාකාරීත්වය නිසා මෙසේ ගබඩා කරගත්තා වූ ශක්තිය සේවීමට භාජනය වෙනවා. අපේ ගෙදරට අපේ සේනාසනයට කරන් ගත්තාම ඒ විදුලිය හැම තැනම විදුලියක් වශයෙන් පවතිනවා. එක ස්වාමීන් වහන්සේ නමක් වඩලා අනේ කරුවලයි කියලා ලයිට් එකක් දැම්මාම ඒ විදුලි බුබුල නිසා ඒ විදුලිය ෂය වෙනවා. තව ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා හරි සීතලයි, උණුපැන් තැම්පාස් වෙන්න ඕනේ කියලා හීටරේ ඔන් කරලා උණුපැන් වලින් තැම්පාස් වෙනකොට විදුලිය උණු වතුර වශයෙන් ෂය වෙනවා. තව ස්වාමීන් වහන්සේ නමක් හරි රස්නේ කියලා විදුලි පංකාව කරකනකොට ඒ විදුලි පංකාවේ වාතයේ වශයෙන් විදුලිය ෂය වෙනවා. තව ස්වාමීන් වහන්සේ නමක් අනේ මේක බේසජ්ජයක්, මේ මේසජ්ජය එලිමානේ තියලා බෑ, මේක සීතකරණේ තියන්න ඕනේ, මේක පරිස්සම් කරන්න ඕනේ, මේක චතුමදුර කියලා උන්වහන්සේ සීතකරණේ තිබ්බාම සීතකරණයේ සීතල වශයෙන් මේ විදුලිය ෂය වෙනවා. නම් කල්පනා කරලා බලනකොට එකම විදුලිය සීතල වශයෙන්, රස්නේ වශයෙන්, වාතයේ වශයෙන්, ආලෝකයේ වශයෙන් මේ හැම දෙයක්ම ෂේ වෙනවනේ. එකම විදුලියට පුළුවන්කම තියෙනවා විවිධාකාර ක්‍රමවේදවලට ෂේ වෙන්න, ඉවර වෙන්න. මේකම තමයි මේ කයේ තියෙන ක්‍රමවේදය. අපේ ශක්තිය ශබ්දයේ වශයෙන්, ආලෝකයේ වශයෙන්, ගන්ධයේ වශයෙන්, රස වශයෙන්, ස්පර්ශයේ වශයෙන්, තරංග වශයෙන් මේ ආයතන හය තුළින් ෂය වෙමින් පවතිනවා. එකම ශක්ති පද්ධතිය මොන මොන ක්‍රියාවල යොදනවද ඒ ක්‍රියාවට අනුව එක වෙනස්කම් ලබනවා. දිවට ආයෝජනය වෙනකොට රස වශයෙන් ෂය වෙනවා, ඇසට ආයෝජනය වෙනකොට ආලෝකයේ වශයෙන් ෂය වෙනවා. එනම් මෙසේ ෂය වෙන ශක්ති පද්ධතිය මේ බඹයක් විතර උස තියෙන කයට ඒ අවශ්‍ය ශක්ති පරිමාව රඳා පවත්වා ගන්න අපෝසත් වෙනකොට මේ කයේ පුලප 32 ක්‍රියාකාරීත්වයට ගබඩාවේ තැම්පතුව අවම වෙනකොට දැන් ප්‍රශ්නයක් ඇති වෙනවා. සිය ක්‍රමානුකූලව අඩු වෙනවා. අවිද්‍යාව රජ කරනවා. ඒ නිසා තමයි බ්‍රහ්මචර්යා සීලය නැති කෙනා ගොඩාක් අසියෙන් කටයුතු කරන්නේ. තවත් කෙනෙක් ඝාතනය කරන්නට ඕනේ. ඒ පුද්ගලයාගේ මස් මාංශ කන්නට ඕනේ. මේ සත්වයා ජීවතුන් අතර තියලා බෑ කියන මේ ද්වේෂසාගත වෛරසාගත ක්‍රියාකාරීත්වය අර බාල්දියෙන් ලිදෙන් වතුර ඇදලා දානවා වාගේ මේ ශක්තිය එළියට ඇදලා විසි කරනවා. සුවඳ ගොඩාක් දැඩිවත් ධර්මතාවයක්. හේතුව සුවඳක් හදන්න බෑ අණුවකින් දෙකින්. එහෙනම් සුවඳක් හදන්න ඝන අණු තරලයක් ඇති වෙන්න ඕනේ. විශාල අණු රාශියක් එකතු වෙන්න ඕනේ. ඒක ඉඳිනකොට ඒ අණුවල තියෙන පීඩනය කම්පණය මේ කයට ප්‍රත්‍යක්ෂ වෙන්න ඒක කුමක්ද කියලා දැනගන්න විශාල ශක්ති පද්ධතියක් ආයෝජනය වෙන්න ඕනේ. ශබ්දය ශ්‍රවණය කරනකොට ඒ ශබ්දවල අර්ථ ඒක තුළ තියෙන යථාර්ථ අදහස් හැම දෙයක්ම දැනගන්න විශාල වශයෙන් ආයෝජනයක් කරන්නට ඕනේ. මේ සෑම මොහොතකම කායික ක්‍රියාවලියට විශාල ශක්තියක් ආයෝජනය කරන්නට ඕනේ. මේක තමයි භාග්‍යතුන් වහන්සේ තේරුම් ගත්තේ මේ ලෝකේ සෑම සත්වයකටම වැඩිපුර ශක්තිය වැය වෙන ක්‍රමවේද පහක් තියෙනවා. ඒකට පන්සිල් කියලා නම් ලැබුවා. වෛරය වැඩි වෙනකොට අපේ ශක්තිය සේ වෙලා අසී ඇති වෙනවා. පානාතිපාතා වේරමණය. ගොඩාක් දේවල් ලබා ගන්න ඕනේ ලබා ගන්න ඕනේ කියන කෑදර සිත ඇති වෙනකොට තණ්හාව ඇති වෙනකොට බලාපොරොත්තුෙන් හැම දෙයක්ම ගන්න ඕනේ කියන ගැනීමේ අදහසින් හැම දෙයක්ම බලනකොට විශාල වශයෙන් සේ වෙනවා. අදින්නාදාන වේරමණී සීකාපන කාමයේ සුමිච්ඡාචාරා කියලා කියන්නේ ගොඩාක් ගැඹුරු ධර්මතාවයක්. ආස්වාස ප්‍රාස්වාස කරනකොට අපේ නාසයට ඇතුල් වෙන වාතය එළියට පිටත් වෙනකොට සාමාන්‍ය මට්ටමින් අපේ සිත තිබුණොත් හැම ආස්වාස ප්‍රාස්වාසයකම අඟල් 8ක ප්‍රමාණයක් අඩු වෙන බව තමයි විද්‍යාවේ සටහන් වෙන්නේ. එහෙනම් අපි උදාහරණයක් වශයෙන් 16ක් අඟල් 16ක දිග ප්‍රමාණයක් ඇතුළට ආස්වාස කෙරුවොත් නැවත ඒ ආස්වාස ප්‍රාස්වාස එළියට යනකොට ඒක එකට එකක් වැඩි වෙලා පිටත් වෙලා යනවා. ඇතුල් වෙන ප්‍රමාණය අඩුයි පිටත් වෙන ප්‍රමාණය වැඩි. ඒ නිසා තමයි අපි වයසට යන්නේ. ඇතුල් වෙන ප්‍රමාණය වැඩි පිටත් වෙන ප්‍රමාණය අඩුයි. මේක ආනාපානවල ආයු කියන ධර්මතාවය. ආවිෂය වන්නේ සපේ බලේ ප්‍රඥාව කියලා කාරණා පහක් තියෙනවානේ. මේ ආනාපාන සති භාවනාව මේ ආයු කියන කමඨාන ඔස්සේ මේ කමඨාන් භාවනාව වඩනකොට එයා වඩන්නේ කොහොමද? ඇතුල් වෙන ප්‍රමාණය වැඩි පිටත් වෙන ප්‍රමාණය අඩු. ඒ කියන්නේ යා මැරෙන්නේ නැහැ. දීඝායුකෝ භව. එහෙනම් මේ ක්‍රමවේදයන් දිහා බලනකොට අපට පෑදිලිව පේනවා මේ ශක්තිය අඩු වෙනකොට සිය ක්‍රමානුකූල අඩු වෙනවා. ශක්තිය වැඩි වෙනකොට අවශ්‍ය තරම් ගබඩා වෙලා තියෙනකොට නිදිමත ඇදෙන්නේ නැහැ. අම්මැලිකම ඇදෙන්නේ නැහැ. හැම දෙයක්ම වඩාත්ම පෑදිලි ලෙස අපට පේන්න පටන් ගන්නවා. එහෙනම් අපි ලබාපු මිනිස්සුත් භවයේ මේ ගත කරන ජීවිත කාලය තුල අපට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ සිය පවත්වා ගැනීමේ තියෙන අපහසුකම. මේ විදියට කල්පනා කරලා බලනකොට සිය ඉබේම පීටන සෑම ගනුදෙනුවක් තුළ සියෙන් ඉන්නනම් මේ කය තුල තියෙන ක්‍රමවේද ගොඩාක් වෙනස් කිරීමේ අවශ්‍යතාවය ඇති වෙලා තියෙනවා. මේ කායික චර්යාව තුල නිවැරදි කරන්න ගොඩාක් දේවල් තියෙනවා. එනම් අවශ්‍ය දේ පමණක් බැලුවොත් අනවශ්‍ය දේ බැලීම සඳහා යන වියදම අඩුයි. අය වැඩි වැය අඩුයි. අවශ්‍ය දේ පමණක් ශ්‍රවණය කරගත්තොත් අනවශ්‍ය දේ ශ්‍රවණය කරන්නට යන වියදම අඩුයි. අවශ්‍ය දේ පමණක් ස්පර්ශ කෙරුවොත් අනවශ්‍ය දේ ස්පර්ශ කරන්න යන වියදම අඩුයි. අවශ්‍ය දේ පමණක් කතා කරනවා නම් දෙතිස් කතාවලට යන වියදම අඩුයි. ධර්මානුකූලව විතරක් ඇසිරෙනවා නම් ආංකාරයෙන් උඩඟුවෙන් මාන්නෙන් ඇසිරෙන ඒවට යන වියදම අඩුයි. යහපත් දේ පමණක් කතා කරනවා නම් විසුනාවාච පරුසාවාච සම්පප්පලාප මුසාවාද ඒවට යන වියදම අඩුයි. ධර්මානුකූලව ඇසිරෙනකොට අසත්පුරුෂ ඇසිරීමට යන වියදම අඩුයි. ධර්මයේ විතරක් මෙනෙහි කරනවා නම් අධර්මයේ මෙනෙහි කරන්න යන වියදම අඩුයි. මේක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා තථාගතයන් වහන්සේ මේ ලෝක සත්‍යයට මහා කරුණාවෙන් දේශනා කළ ධර්මය. හේතුව මේ සීය අඩු වෙනකොට විද්‍යාව අතුරුදාන් වෙනවා. විද්‍යාව නැති වෙනකොට මිනිස්සු ඔය වැඩ කරනවා. ඇයි කරන්නේ? ආ දන්නේ නැහැ. භාවනා යෝගිව එක ඉරියව්වක ඉන්න කිව්වාම එක ඉරියව්වක අපිට ඉන්න පුළුවන් කමක් නැහැ. ආස්වාස ප්‍රාස්වාස මත සිත පිහිටා සිය පවත්වමු කියලා කිව්වාම දැන් කොහෙද සිත තියෙන්න ඕනේ? ආස්වාසේ ප්‍රාස්වාසේ. ආස්වාසේ ප්‍රාස්වාසේ සිත පවත්තලා භාවනා කරන්න ඕන භාවනා යෝගියා ඒ මත සිත පීටන් නැතුව කකුල් රිදෙනවා කියන එක මත සිත පීටනවා, කකුල් ඉරිවැටෙනවා කියන එක මත සිත පීටනවා, කොන්ද කැක්කුමයි කියන එක මත සිත පීටනවා, ඔළුව නැමෙනවයි කියන එක මත සිත පීටනවා. කොයි වෙලේද දන්නේ නැහැ භාවනා ඉවර වෙන්නේ. හරි මාංශී ටිකක් සැතපුණොත් හොඳයි, දිගහැරිලා සැතපුණොත් හරි සනීපයි. බලන්න එයා ඒ අරමුණේ නැහැ. එනං පුංචි කාලේ අවුරුදු 3 අම්බෙච්ච කමඨාන තමයි මේ සිත එක අරමුණක තියෙන ක්‍රමවේදයේ පිළිබඳ කමඨාන. එක මත සිත පිහිටා සිය පවත්තන්න කියලා කිව්වාම ඇස්වාලා ඉන්න මගේ සිත ඇතුලෙන් සාකච්ඡා කරනවා. එක මත සිත පීටන්න කිව්වද ඒ එක මත සිත පීටන්න කිව්වද නැත්නම් ඒක මත සිත පීටන්න කිව්වද ඒක මත සිත පීටලා ඉන්න මෙයා මත සිත පීටන්න කිව්වද මෙයා ඒක මත ඉන්නවද ඒක මෙයා මත ඉන්නවද කොයි මත කෝකද සිය පීටන්නේ? එතකොට තමයි වැටෙච්ච පුංචි කාරණාවක්. එක මත සිත පීටනවා කියන එක සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන් එකක් නෙමෙයි. එක එක්කෙනාගේ සිත්වල එක කියන එක විවිධාකාර ඉලක්කම් වලින් යුක්තයි. ගුරුවරයා භාවනාවෙන් පස්සේ එක මත සිත පීටෙව්වද කියනකට ඔයාගේ සිතේ තිබිච්ච එක පෙන්වන්න කියලා කිව්වා. ඊට පස්සේ ඇඳලා පෙන්වන මේ විදිහට එක තිබුණා. එක එක්කෙනාගේ ඉලක්කම් එක එක හැඩවලින් යුක්තයි, එක එක ප්‍රමාණවලින් යුක්තයි, එක එක නිර්මාණවලින් යුක්තයි. කොක්කක් වාගේ දාලා යටින් ඉරක් ඇඳලා එහෙම ලස්සනටත් එක ලියලා පෙන්වනවා. මගේ වාර්ය පැමිණියා මගෙන් ඇව්වා එක ගැන හිතන්නේ මොනවද කියලා කිව්වාම මං කිව්වා මට ඉලක්කම පෙනුන්නේ එක මත සිත පීටන්න කියලා කියන්නේ එකක් මත පීටන්න කියන එක. එතනට ඉලක්කමයි කතන්දරයක් නෑ. එතන තියෙන ධර්මතාවය. කුමක්කෝ එකක් මත පීටන්න ඒක තමයි එක මත සිත පීටන්න කියලා මට තේරුණා. ඒ නිසා එකක් මත සිත පීටෙව්වා. මොනවද ඒකට භාවිතා කරපු කාරණාව? මම එකක් මත සිත පීටවල ඉන්නවයි කියලා ඇදුවා දුස්තියක් ඇතුලේ. එකක් මත සිත පීටලා ඉන්නවයි කියන දෘෂ්ටියේ මං හිටියා. බලනකොට ඒක මත 100 පීටපු නිසා ඒක සම්මාදුක්තිය වුණා. ඒකම අරමුණ වුණා. ඒකම එකක් වුණා. ඒකටම සමවැදුණා. අරමුණක් නැති අරමුණක්. එකක් මත සිත පීටා මම පවතිනවා කියන අරමුණ ඒකම බවට පත් වෙලා. ඇයි මේ කාරණාව පිළිබඳව අපි වැඩිපුර ගැඹුරෙන් සාකච්ඡා කරන්නේ? ගොඩාක් කරුණු තියෙනවා මේ ලෝකේ අපට වැටහෙන්නේ නැහැ. දෙකක් මත සිත පීටන්න කියලා කිව්වම ඇත්තටම දෙකේ ඉලක්කමේ පීටනවද? එහෙම නැත්නම් අරමුණක් අදලා මේ අරමුණ තමයි සිත. හැබැයි ඒ අරමුණේ ඉන්නවයි කියන එක තමයි සිතවිල්ල. එහෙනම් සිතයි සිතවිල්ලයි කියන එක දෙකක් ආකාරයෙන් බලනවා. දෙආකාරයෙන් බලනවා. තමන්ගේ කයට අනුව බලන ක්‍රමවේදයක්, බාහිර කයට අනුව බලන ක්‍රමවේදයක් දෙකක් තියෙනවා. එහෙනම් මේ කමඨාන් වල තියෙන ගැඹුරු අර්ථකථනය පිළිබඳ වැටහීම නැති නිසා මේ කමඨාන් වල තමන්ගේ සිත පිළිබඳ වටහා ගැනීමේ අවබෝධයේ මදකම නිසා කමඨාන ලැබිලත් ප්‍රතිඵලයක් ලබන්න පුළුවන් කමක් නැහැ. මේ ආකාරයට කල්පනා කරලා බලනකොට අපට පැහැදිලි වෙන කාරණාවක් තමයි මේ සිත අපි ක්‍රියාත්මක කරන ක්‍රමවේදයට අනුව තමයි මේ 100 කියන එකේ ධාරිතාව තීරණය වෙන්නේ. ඒක අපි තීරණය කරන එකක් නෙමෙයි. ආයතන අයතුලින් සේවීම අඩු කරලා බලන්න. 100 නැතුව ඉන්න උත්සාහ කරලා බලන්න. විශාල විඩාවක්. ඇයි 100 නැතුව ඉන්න විදියක් නැහැ. ඇයි? කය පුරා තියෙන ප්‍රාණ ශක්තියේ ධාරිතාව වැඩි. එයා කොච්චර 80ෙන් ඉඳ ගියත් ඉන්න විදියක් නැහැ. 80ෙන් ඉන්න එකත් ඒකත් 100ක් තමයි. එහෙනම් එයා දැනුවත්ව 80ෙන් ඉන්නේ. මම කිසිම දෙයක් 100ක් නැතුව කටයුතු කරමි කියන එක පිළිබඳව 100ෙන් ඉන්නකොට 80ත් චිත්තානුපස්සනා බවට 100 බවට පත් වෙලා. එහෙනම් ප්‍රාණ ධාරිතාව වැඩි වෙන සෑම මොහොතක් ගානේ අපි කොච්චර වීරිය වැඩුවත් 80 කියන ධර්මතාවය අපි තුල නිර්මාණය කරගන්න අපි අපෝසත් වෙනවා. එහෙනම් 80ෙන් ඉන්න බැරි තත්ත්වයක් ඇදෙන එකද හොඳ? 80ෙන් ඉඳගෙන 100 වඩන්න උත්සාහ කර කර දුක් විඳින එකද හොඳ කියලා ඇහුවොත් වඩාත්ම සුදුසු ක්‍රමය තමයි මේ කය 100 බවට පත් කරලා 80ෙන් පැයක් කර අද දවසේ ඉන්න ඕනේ කියලා ඉන්න බැරුව ඔට්ටු වෙලා බැරි ගැයෙන එක පිළිබඳ අත්දැකීම මීට වඩා වටිනවා. එහෙනම් අපි 100ට කැමති නම් විද්‍යාවට කැමති නම් අපි විසින් කළ යුත්තේ කුමක්ද? ආයතන අයේ ක්‍රියාවලිය නවත්තන එක. සේවීම නවත්තන එක. ආයතනවල සේවීම නවත්තන්න නම් අපි විසින් එක දෙයක් කළ යුතුයි. ඒ තමයි එම දෙයක්ම අත්හරින්න ඕනේ. අපේ සිත අපි ළඟ ක්‍රියාත්මක නොවි තවත් තැනකට යනවායි කියලා කියන්නෙම පැරදුනා කියලා හිතා ගන්න. තාපසයා වාඩි වෙලා ඉන්නකොට තාපසයාට සිතවිලි එන්නේ නැහැ. එයා ළඟට ඇවිල්ලා ආන්නෝනේ කොයිද ගම කිව්වම තමයි කල්පනා කරන්නේ කොයි ගමද කියන්නේ. දැන් ඉන්න ගම ආනවද? පැවිදි වෙච්ච ඒ පැවිදි භූමිය සාසනය ආනවද? ඉපදිච්ච භවය ආනවද ඉපදෙන්න මං පැමිණිච්ච තලය ගැන ආනවද එයා බලාපොරොත්තු වෙන ප්‍රශ්නෙට අදාළ උත්තරේ ආනවද එයාව සන්තෝෂ කරන්න මම එක ස්ථානයක් ගැන නමක් කියනවද එහෙනම් දැන් එයාට කොයි ස්ථානෙද කියන්නේ ප්‍රශ්න ගොඩාක් එයාගේ සීය වැඩි එහෙනම් අපි නිකන් කල්පනා කරලා බලන්න අපේ ගීගේ මතක් කරනකොට දැන් අපේ සිත කොයිද තියෙන්නේ ගී ගෙදර ඒකං තරං දුරං ගමං අසරීරං ගුවාසයන් කියන තථාගත පණිවිඩයට අනුව භාග්‍යතුන් වහන්සේගේ තථාගත නිර්වාණ පණිවිඩයට අනුව මේ ධර්මතාවය තුළ පවතින විශාල ගැඹුරු විද්‍යාවක් දැන් අපට කතා කරන්න සිද්ධ වෙලා ඒකං චරං අසරීරං ගුවාසයන් මොකද්ද මේ කියන්නේ එක සෙනෙයකට ඕනම තැනකට යා ඇති හොඳට ආගන්න ශරීරයකුත් නැති වාසස්ථානයකුත් නැති ශක්ති පද්ධතියක් තමයි මේ සිත එහෙනම් අපි කල්පනා කරලා බලනවයි කියලා කියන්නේ දැන් මොනවද කරන්නේ ඕනම තැනකට යා ඇති එන යා හැකි කියන්නේ යන්න කෙනෙක් ඉඳලා තිනවනේ. කයක් නැත්නම් වාසස්ථානයක් නැත්නම් ඕනම තැනක යා ඇති කියලා කියනවා නම් කවුද මේ ඇකියාව තියෙන කෙනා? කවුද ගියේ? කාටද යන්න පුළුවන් උනේ අපේ ශක්තියට? අපේ තියෙන ජීවයට අපේ තියෙන ප්‍රාණයට ඔක්කොම එකයි. ප්‍රාණය කිව්වත් ජීවය කිව්වත් ශක්තිය කිව්වත් චිත්ත වීතිය කියලා කිව්වත් මේ ඔක්කොම එකම මාත්‍රකාව යටතේ තියෙන එකම. එහෙනම් මම වෙලගෙන කල්පනා කරනවා කියලා කියන්නේ මගේ ශක්තිය මම වෙලට ආයෝජනය කළා. දරුවෝ ගැන කල්පනා කරනකොට මගේ ශක්තිය ඒ දරුවන්ගේ රූපයට, කයට, නාමයට ආයෝජනය කළා. රාගික දේවල් කල්පනා වෙනකොට ඒ රාග සිටිවිලි වලට මාගේ ශක්තිය ආයෝජනය කළා. ලෝභ සාගත දේවල් තියෙනවා නම් ඒ ලෝභ සාගත සිටිවිලි වලට මාගේ ශක්තිය ආයෝජනය කළා. ද්වේෂයේ වෛරය පරිගැනීම තියෙනවා නම් මේ ද්වේෂයේ පරිගැනීම වෛරයකින් එකට මගේ ශක්තිය ආයෝජනය කළා. අර දේ කරන්න ඕනේ මේ දේ කරන්න ඕනේ මෙතන මේ විදියට වවන්න ඕනේ මෙතන මේ විදියට පාරවල් කපන්න ඕනේ කියලා කායික වශයෙන් වැඩ කරනවා නම් ඒ සෑම මොහොතක් ගානේ ශක්තිය ආයෝජනය කළා. එහෙනම් මේ බඹයක් විතර උස තියෙන කයේ පැවැත්මේ ශක්ති ධාරිතාව අඩු වෙච්ච ගමන් දැන් ප්‍රශ්න කෝටියක් තියෙනවා. කතා කරනකොට සංවර භාවේ නැහැ. දැක්මේ සංවර භාවේ නැහැ. ශ්‍රවණයේ සංවර භාවේ නැහැ. විනයක් සීලයක් නැහැ. ඉතන දේවල් ඔක්කොම අඩුපාඩු, කරන දේවල් ඔක්කොම බොළඳ වැඩ. දැන් ප්‍රශ්න රාශියක් තියෙනවා. ඇයි චුල්ලපන්තක තෙරුන් වහන්සේ ගාථා පාඨය පාඩම් නොකර කම්මැලි කමෙන් අඩුපාඩුත් එක්ක හිටපු තෙරුන් වහන්සේ අරියත් බෝධියට පත් වුණාම අඩුපාඩු මොකවත් නැහැ. වත්පිළිවෙත් හරියට කරනවා. ධර්මය ගොඩාක් ගැඹුරින් දේශනා කරනවා. දේශනාවේ සඳහන් වෙන උන්වහන්සේ ගොඩාක් දක්ෂ ධර්ම කථිකයන් වහන්සේ කියලා. ඕනම කෙනෙකුට කමඨාන් දෙන්න පුළුවන් කිසිම කමඨානක් තේරිච්ච නැති උන්වහන්සේට අග්ගමා පඬිත පොටලේ මහා තෙරුණාංශය ඇවිල්ලා කමඨාන් ගන්නේ උන්වහන්සේගෙන්. ඒ පුංචි ඒ විඥාණයට කොහොමද මෙච්චර අවබෝධයක් ආවේ? වැයවීම නැවතුවා. සේවීම නැවතුවාම තමයි මේ අවබෝධ ඥාණය පාළ වෙන්නේ. එහෙනම් භාවනාවෙන් සමාධියට ගියාම ප්‍රඥාව ඇති වෙන බව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. සීලය, සමාධිය, ප්‍රඥාව. එහෙනම් සමාධිය මොනවද කියන්නේ? නැවතිච්ච සිත. මොනවද නැවතුනේ? ආයතන අයේ සේවීම. නැවතුනාම ශක්තිය වැඩි වෙනකොට ඒ ශක්ති පද්ධතියේ පරිමාව තමන්ගේ අවශ්‍යතාවට වඩා මුණුබුරා යනකොට හැම දෙයක් තුළම සම්පූර්ණ විශ්ව තරලය මෙයාට පේන්න පටන් ගන්නවා. හැම ධර්මතාවයක් මෙයාට ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගන්නවා. එනම් භාග්‍යතුන් වහන්සේ මේ නැවතිච්ච තැනට ශක්තිය ශේවීම නතර වෙච්ච තැනට දේශනා කරන්නේ සීලය. එනම් මේ ගනුදෙනුව අසකන දිව නාසය සමසිත කියන ආයතන අයේ තියෙන අනවශ්‍ය ශේවීමට තමයි මේ සීල් කියලා කියන්නේ. සීලෙන් කරන්නේ අකටයුතු දේවල් නවත්තලා ශේවීම නවත්තන්න. එනම් තථාගතයන් වහන්සේ මේ කියන ධර්මතාවය සීලය පිළිබඳ පවතිනා වූ ධර්මතාවයක් නෙමෙයි. සෑම ලෝක සත්වයකටම නිවන දෙන්න ඉපදීම නවත්තන්න එයා තුළ විද්‍යාව පාල කරන්න සීයෙන් යුක්තව කටයුතු කරන විඥානයක් බවට පත් කරන්න එයා තුළ තියෙන අනවශ්‍ය වැඩ නවත්තන්න ඕනේ. කාම සේවනේ නවත්තන්න ඕනේ. ප්‍රමාදයේ දෝෂේ නවත්තන්න ඕනේ. දෙතිස් කතන්දර ටික නවත්තන්න ඕනේ. අනුන්ගේ දේවල් වඩාව කඩා වඩාගෙන ඔරෙන් අව්වේද පොලිසියෙන් අව්වේද නින්දාපාස වෙයිද මේ සේවන ශක්ති පද්ධතිය නවත්තන්න. පලිගන්න මරන්න එයා විඳින දුක එයාගේ සේවීම නවත්තන්න. එනම මේ ශක්තිය නවත්තලා ඒ විඥාණය උත්තරීතර තත්වයකට ගේන්න. එයාගේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ලෝකෝත්තර ක්‍රමවේදයකට අරවන්න තමයි මේ විනය ශික්ෂාව සීලය කියන එක දේශනා කරන්නේ. යම්කිසි කෙනෙක් මේ ආයතන අය තුළින් අනවශ්‍ය වැඩ ඔක්කොම නවත්තනවා නම් එයා මොනවද කරන්නේ? එයා සිල් සමාදම් වෙනවා. එයා කියනවා ඕකා සාම්බන්තේ තිසරණේන සද්දින් පබ්බජ්ජා දසශීලං ධම්මං යාචාමි කියලා කියනවා. එයා ඉල්ලනවා ස්වාමීනි මට සිල් දෙන්න. කොහෙන්ද ඉල්ලන්නේ? මේ නාම රූප වලින්. එයාට සිල් දෙන්නේ කවුද? ගෞතම තථාගතයන් වහන්සේ. යෝමම් පස්සති යෝ ධම්මම් පස්සති. බලන්න ඍෂිවරයෙක් කොච්චර ශ්‍රේෂ්ඨද කියලා, මුනිවරයෙක් කොච්චර ශ්‍රේෂ්ඨද කියලා. එයා කෙලින්ම සිල් ගන්නේ තථාගතයන් වහන්සේගෙන්. මේ ගස්වල ලෝභය තියෙනවා එනම් ශක්තිය වැය වෙනවා මේක නඩත්තු කරන්න ගන්න ගියොත්. මේ ගස්කොළන් දිහා දකින්නකොට ද්වේෂය ඇති වෙනවා, ශක්තිය වැය වෙනවා ඒ කටයුතු නිරත වෙන්න ගියොත්. හරියට ස්පර්ශය නිසා වේදනාවක් දැනෙනවා, මේ කාමයේ වින්දනය කරන්න ගියොත් ශක්තිය වැය වෙනවා. අන්න එයා මේ ලෝකයේ තියෙන සෑම නාම රූප සංඥා සංස්කාර ධර්ම වලින් නිදහස් වෙනවා. එයා මේ සෑම කටයුත්තක් තුළින්ම වැයවීම නවත්තනකොට එයා සිල් ගන්නවා. සිල් අරගෙන අනවශ්‍ය වැඩවලින් නවත්තගෙන අසකන දිව නාසය සමසිතට වැඩ අවම කරනවා. එහෙනම් අවම වෙච්ච මට්ටමිනුත් යට තේරෙනවා තවත් වැඩ තියෙනවා. එහෙනම් ලෝභයයි ద్వේෂය අත්හැරියා, දැන් මේ දෙක අත්හැරියයි කියලා සන්තෝෂයකින් මුලාව යට තේරෙනවා. මුලාව අත්හැරියයි කියන මතකිය අත්හරිනවා. මතකිය අත්හැරියාම මේක මතක තියෙනවනේ. එතකොට මතකිය අත්හැරිලා නැහනේ. එහෙනම් අත්හැරපු මතකිය තමන් තුළ පවතින තාක්කල් ඒ මතකයේ තියෙන තොරතුරු තියෙනවද නැද්ද? අන්න මේ විදිහට යාර ගැඹුරෙන් ගැඹුරේ මේව වැටෙන්න පටන් ගන්නවා. ඒ ආර්ය ශ්‍රාවකයා සෑම චෛතසිකයක් තුළම පන්සිල් කැඩෙන ක්‍රමවේදයක්, ශක්තිය සේවන ක්‍රමවේදයක් තියෙන බව දැනගෙන සෑම චෛතසිකයක්ම කිසිම ભેදයකින් තොරව නිරෝධ කරනවා. සෑම සිතවිල්ලක්ම නිරෝධ වෙනකොට, සෑම ගනුදෙනුවක්ම නතර වෙනකොට මේ සිතේ තියෙන ක්‍රියාකාරී ස්වභාවය ක්‍රියා විරහිත වෙමින් පවතිනවා. ඇස තිබුණට වැඩක් නැහැ, ගලක් වාගේ පේන්නේ නැහැ, ගල් වලට පේන්නේ නැහැ. කන් තිබුණට වැඩක් නැහැ, දර කෑල්ලක් වාගේ මොකවත් ඇහෙන්නේ නැහැ. කට තිබුණට වැඩක් නැහැ, ගලක් වාගේ ගල් වලට කතා කරන්න බෑ. කය තිබුණට වැඩක් නැහැ, දර කොටයක් වාගේ දර කොට වලට ඇවිදින්න බෑ. හැම දෙයකම ශක්තියක් වෙනව නේද මේ අණු වැగిරලා යන්නේ නැතුව අල්ලාගෙන ඉඳීමේ හැකියාව ඒ අණු දෙක අතර තියෙන ශක්තියට තමයි මේ ගස්කොළන් මේ ගල්කට ලී කැලිය ඔක්කොම අල්ලාගෙන ඉන්නේ නැත්තම් මේවා දූවිලි වාගේ මිශ්‍ර වෙලා දිය වෙලා යන්න ඕනේ ඒ ශක්තිය අඩුවෙන් ඒ අණු දෙක අතර තියෙන ඒ ධාරිතාව අඩු වෙනකොට තමයි අණු ඇලිලා ඇලිලා දීර්ණය වුණා දිරාපත් වුණා විනාශ වුණා කියලා අපි කියන්නේ එහෙනම් මේ සෑම දෙයකම ශක්තිය තියෙනවා එහෙනම් Taman තුල ශක්තිය තියෙනවා ෂේ වෙන්නේ එහෙනම් ඒකට තමයි කියන්නේ ආයතන අය නැවතිච්ච ස්වභාවයට සමහාදී මේ ලෝකයේ පවතින ආදියට ආරම්භයට පටන් ගැනීමට සම වුණා සමහාදී වුණා එහෙම සමාදී වුණාට පස්සේ යාතුල මොනවද අට ගන්න ධර්මතාවය ඇස කන දිව නාසය සම සිත කියන මේ ආයතන අයම නැවතිලා ක්‍රියා කරන්නේ ශක්තිය වැය කරන්නේ එහෙනම් මේ ගබඩා වෙන ශක්තියට මොකද වෙන්නේ මේවා ඔක්කොම එකතු කරනවා ඒ කියන්නේ පසුව භාවිතා කරන්න කියලා යම් කිසි කෙනෙක් බැටරියක් චාර්ජ් කරනවා වාගේ වැඩක් මේක එහෙනම් කෙනෙක් බැටරියකට දනරින සම්බන්ධ කරලා ඒක හොඳට චාර්ජ් කරනවා ඒකෙන් වැඩක් ගන්න නැහැ උත්තට චාර්ජ් කරනවා ඒක පුපුරන්න තරම් චාර්ජ් එක හොඳට වැඩි වෙලා හැබැයි ඒකෙන් වැඩක් ගන්න නැහැ. එයාට හිතෙනවා වතුර ටිකක් රත් කරුවොත් හොඳයි කියලා. ඊතරේ ගාපු ගම වතුර නටනවා. ඒ කියන්නේ ඒ රස්නේ කියන එක එයාට අවබෝධ කරගන්න පුළුවන්. පංකාවට අදාළ වයර් එකකින් ලමුනපු ගම කැරකිලා උලන් වෙනවා. වාතයේ තියෙන සියලෝම දේවල් වලට අඳුනා ගන්න පුළුවන්. අන්න තේජෝ ධාතුව වායෝ ධාතුව. සීතකරණය ගැන ලමුණපු ගමන් සීතල ඉන්න බෑ එයාට තේරෙනවා මේ ශක්තිය ආයෝජනය කෙරුවාම ආපෝ ධාතුව Tamanට වැටෙන්න බව මේ ශක්තියම යම්කිසි දෙයකට ඕජාවකට දැම්මාම ඒ ඕජා වාස්පෙලා ඝන වෙනවා මැටි වලට දැම්මාම ඒක පිච්චිලා ඝන වෙනවා එයාට තේරෙනවා ඕනම දෙයක් තුළින් පටවියක් අදන්න පුළුවන් එහෙනම් මේ ශක්තිය ආයෝජනය කරලා මේ නාම රූප දියා බලනකොට මේ සංඥා සංස්කාර ධර්මවල ක්‍රියාකාරීත්වය දියා බලනකොට මේ භාවනා යෝගියාට පේනවා මේ ලෝකේ ඕනම එකක් නිර්මාණය වෙන්නේ මේ සතරමා භූත වලින් මේ සතරමා භූත වල ඒක රාසි වීම තමයි නාම රූප ඒ ඒක රාසි වෙන ක්‍රමවේදයට අනුව තමයි වටිනාකම් ඇදෙන්නේ ඒ වටිනාකම් Taman satu an satu කරන්න ගියාම තමයි ඇලීම් ගැටීම් ඇති වෙන්නේ ඇලීමයි ගැටීමයි මත තමයි ලෝභ දේශ මොහ හටගන්නේ ඒ නිසා තමයි ජාති ජරා භව දුක්ඛ දෝමනස් ඇති වෙන්නේ එයාට දැන් අවබෝධ කරන්න මොකවත් නැහැ එයා මේ ලෝකයේ තියෙන ධර්මය ස්පර්ශ කරලා ඉවරයි එයා මේ ලෝකයේ පවතින තථාගත පණිවිඩය ප්‍රත්‍යක්ෂ කරගෙන ඉවරයි සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ මේ වගේ தத்துவයකින් යුක්ත ගැඹුරු ධර්මතාවයක්. අපි ඇයි සිල් රකින්නේ? කොහොමද සිල් රකින්නේ? කොයි ආකාරයටද රකින්නේ කියන එක පිළිබඳ ගැඹුරින් දැනගැනීම වඩාත් වැදගත් ශ්‍රමණ ජීවිතයට. වාඩි වෙලා අපට සිතනකොට ඔක්කොම කල්පනා කරන්න ඕනේ සිතන දේ නෙමෙයි මේ සිතන නිසා ශක්තිය වැය වෙනවා. ශක්තිය වැය වෙනකොට අඳුර වාගේ පේනවා ඇයෙන දේවල් දෙදරුම් කාලා ඇයෙනවා කලන්තේ වාගේ ඇදෙනවා ඒ කියන්නේ අවිද්‍යාවේ උල්පතක් තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා අරියත් උනම් පස්සේ උන්වහන්සේ පැය 24ෙම 100ෙන් ඉන්නවලු කොහොමද නිින්දෙන් 100ෙන් ඉන්නේ කොහොමද ඇවිදිනකොට 100ෙන් ඉන්නේ කතා කරනකොට වැඩහින්නකොට සතර ඉරියව්වෙන් කොහමද 100ෙන් ඉන්නේ එහෙනම් උන්වහන්සේ සම්පූර්ණම ශේවීම නවත්තලා රාසින්වත් පවු නොකරන තනන් වහන්සේ කියලා කියන්නේ ඇයි ඒ කියන්නේ එක චිත්ත වීතියකින්වත් ශක්තිය වැය කරන්නේ නැහැ නැවතිලා අඟුලිමාල තථාගතයන් වහන්සේ නැවතිලා උඹත් නැවතියන් අඟුලිමාල අඟුලිමාල කල්පනා කරන මොනවද මේ නැවතුවේ මං පස්සෙන් පන්නනවා උන්වහන්සේත් ගමන් කරනවා උන්වහන්සේ නැවතිලයි කියලා කියනවා. මොනවද මේ නැවතුනේ කියලා බලනකොට අපට වඩාත්ම පෑදිලිව ගැඹුරින් පේන එක කාරණාවක් තමයි මේ ලෝකේ කර්මය නැවතුනොත් තමයි හැමදේම නවතින්නේ. කර්මය යනු කුමක්ද? ආයතන අයතුලින් කරන්නා වූ ගනුදෙනුව තමයි කර්මය. යාපත් දෙයක් හෝ වේවා අයාපත් දෙයක් හෝ වේවා කිසිම ගනුදෙනුවක් අපෙන් නොවෙනවා නම් කර්මය නැවතුනා. කුමක් හෝ දෙයක් ගනුදෙනු වෙනවා නම් කර්මය තාම පවතිනවා. අන්න තාම නැවතිච්ච නැති එකට සාක්ෂිය. වාඩි වෙලා ධර්මයේ මෙනෙහි කරනව ශක්තිය වැය වෙන්නේ නැද්ද? වැය වෙනවා. නැවතෙන්න යන කෙනා මොකටද ධර්මයේ මෙනෙහි කරන්නේ? නැවතුණාම එයාට ඉබේ ප්‍රත්‍යක්ෂ වෙනවා. එයා එපා එපා කියලා ප්‍රතික්ෂේප කරපු හැමදේම මට්ටම් 32කින් එයාට පේන්න පටන් ගන්නවා. හැබැයි මේක මම ප්‍රත්‍යක්ෂ කරගෙන මිසක් නවතින්නේ නැහැ කියලා වාඩි වෙච්ච හැමෝම මේ භද්‍ර කලාපේ පුරාම ඇවිද්දා. අවදාවත් හම්බුන්නේ නැහැ. හේතුව නැවතුව තම්බෙන දේ පවත්වාගෙන ගන්න ගියට හම්බෙන්නේ නැහැ. මේක වැරදිලා. කමඨාන වැරදිලා. නැවතුව පමනක් ලැබෙනවා නම් නවත්තලාමයි ඒක ගන්න ඕනේ. ඒක ක්‍රියාත්මක කරවල ගන්න බෑ. ප්‍රඥාව ලබන්න භාවනා කරපු කිසිම උත්තමයෙක් මේ ලෝකේ ප්‍රඥාවට සමවැදිලා නැහැ. අරියත් බෝධිය පතාගෙන භාවනා කරපු හැමෝම සාර අසංකය කෝටි ගණන් බුදුවරු 28ක් තිස්සේ ඇවිද්දා මිසක් කිසිම කෙනෙක් රාත්තුන්නේ නැහැ. රාත්ඵලේ මට ඕනේ නැහැ. ඉපදීම නවත්තන්න ඕනේ කියලා ආයතනය නැවතු ගම රාත්ඵලේ නිකන් හම්බෙනවා. ප්‍රඥාව තියලා ඕවා මට කරදරයි, ඕවා අවබෝධ කරන්න මොකවත් ඕනේ නැහැ. සිත නවත්තනවායි කියලා සමාධි වුණාම ප්‍රඥාව ඉබේ පාළ වෙනවා. එහෙනම් මේ ආයතන හය තුල තියෙන ක්‍රියාවලිය නවත්තන්න තමයි අපි මේ සෑම කටයුත්තක්ම කරන්නේ. එහෙනම් ධර්මයේ ඕනට වඩා ශ්‍රවණය කළාම ශක්තිය වැය වෙනවනේ. ධර්මයේ ඕනට වඩා පරිශීලනය කරාම ඒ චෛතසිකවලට ශක්තිය වැය වෙනවනේ. මේකත් 80ට හේතුවක්ද කියලා ඇහුවාම අපිට සාධුකාරයක් දෙන්න වෙනවා. ඒකත් 80ට හේතුවක්. එහෙනම් ධර්මයේ ඕනවට වඩා පැය 20ක් කාලා බලන්න. ධර්මයේ පැය 20ක් කාලා බලනකොට වැටිච්ච ගමන් නිඳ යනවා. ඊනෙන් ඇවිල්ලා නළු නිලියෝ නටල යනවා. අපිට මොකවත් පේන්නේ නැහැ. රාග චෛතසික එනවා. ඇවිල්ලා අපිව සම්පූර්ණයම අපිරිසිදු කරලා යනවා. එතකොටත් අපි දන්නේ රාගය ඇවිල්ලා අපිව මර්ධනය කළා, ආක්‍රමණය කළා, පැවිදි ජීවිතේ කෙලසලා ගියා. අපි දන්නේ නේතු අපේ ශක්තිය වැය වෙලා වැඩි. අපට අවබෝධය නැහැ. රාගය ඇති වෙනකොට මෙයාට තේරෙනවා එහෙනම් රාගය තමයි මේ එන්න යන්නේ. ශාරීරියේ යම් යම් තැන්වල සංවේදීභාවය ඇති වෙනවා, උත්තේජනය වැඩි වෙනවා, ප්‍රාණවත් භාවය වැඩි වෙනවා. එහෙනම් මේ ඉන්ද්‍රියවල මේ ඉරියව් වෙනවා නම් මේක දෝමනස්ස සාගත දික්ටි සම්ප්‍රයුක්ත රාගසහිත අසංකාරික සිතක් මේ ආවේ. එහෙනම් ඒ තැන්වල තියෙන පීඩණයට, ප්‍රාණවත් භාවයට, ඒ උත්තේජනයට සිත සමවදලා සිත නිවනකොට ඒම මේ ස්වභාවයන් අයින් වෙලා යනවා. කයේ තියෙන රාගික ස්වභාවය අතුරුදාම් වෙනවා. උත්තේජනය සියුම් වෙලා සෑල් වෙලා යනවා. ප්‍රාණවත් ස්වභාවය අප්‍රාණික වෙලා යනවා. එයා රාගයේ මැඩ පැවතුවා. කොහොමද මැඩ පැවතියේ? සීය තිබුණ නිසා. එයා තුල පවතිච්ච විද්‍යාව තමයි අවිද්‍යාව පාකලේ. කයේ ශක්තිය අඩු වුණොත්, කයේ ශක්ති පද්ධතියේ ධාරිතාව අඩු වුණොත්, එයා ඒ රාගෙට අවුවෙලා, ඒ ලෝභෙට අවුවෙලා, ඒ තෘෂ්ණාවට අවුවෙලා, එයාගේ චරිතය, එයාගේ භවගාමි පැවැත්ම විනාශ කරගෙන පසුව එයා කලකිරෙන අපරාධේ, මගේ තියෙන අඩුපාඩු කෙලෙස්, මේවා මට මොකවත් කරන්න බෑ, මේවා එනකොට මං කොමරි යව් වෙනවා, ඊයේත් මං කල්පනා කරා, අද නම් මම ආයි කවදාවත් මේ වගේ දේවල් කරන්නේ නැහැ, අදත් අව් වුණා. ඒ කියන්නේ හෙටත් මං අව් වෙනවාමයි. මං කොච්චර ශක්තිමත් වෙලා හිටියත් දවස් 3ක් 4ක් ඕන නම් ඉඳීමේ විදිහට අල්ලාගෙන පොරබදගෙන හතරවෙනි පස්වෙනි දවසේ අමතක වෙනවා. පස්සේ මමම කැමති වෙනවා මේ වගේ දේවල් මං කරනවාය කියලා. මමම කැමති වෙනවා මේ වගේ දේවල් වින්දනය කරනවාය කියලා. පස්සේ මාව මම අපිරිසිදු කරගෙන පසුව නැවත වාඩි වෙලා කනගාටු වෙනවා, දුක් වෙනවා. මටම මං නිින්ද අපාස කරගන්නවා. ඇයි මම මේ විදිහට කටයුතු කළේ?
නැවත මං කවදාවත් කරන්නේ නැහැ කියනවා. ආයි දවස් දෙක තුනකින් නැවත පෙළඹෙනවා. මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නය? කයේ ශක්ති පද්ධතියේ අඩුකම නිසා සීය නැහැ. සීය කියලා කියන්නේම ශක්ති පද්ධතිය. ඒකේ ධාරිතාව උපරිමේ තියෙන එක. එහෙනම් ආයතන අයේ සේවීම අඩු කෙරුවොත් ප්‍රශ්න විසඳෙනවා. ආයතන අයේ ක්‍රියාකාරීත්වය නැවතුනොත් ඉපදීම නැවතෙනවා. එහෙනම් Tamanට කර්ම අට ගන්න එක නවත්තන්න ඕනේ නම් ප්‍රඥාව ඕනේ නම් ආයතන අයේ ක්‍රියාකාරීත්වය අවම කරන්න ඕනේ, නතර කරන්න ඕනේ. මේ භවයේ හරියත් භාවයේ ඕනේ නම් ආයතන අයේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම නිරෝධ කරලා දාන්න ඕනේ, නැති කරලා දාන්න ඕනේ. ඒවා තිබුණට වැඩක් නැහැ, පේනවා විතරයි. මේ ගස් වලටත් පේනවනේ. කෝපයක් අරන් ගිහිල්ලා ගාට පෙන්නනවා, ගාට පේනවා. නමුත් ගා දන්නේ නැහැ මොකද්ද ඒ කතන්දරේ කියලා. ගස් වලටකින් කතා කරනවා. ගස් දන්නවා මොනවද ඒක කියන තරංගයකට වදිනවා අපට සංවේදී භාවය තියෙනවනේ. නමුත් ගා දන්නේ නැහැ මොනවද මේ කියන්නේ. බයිනවද ආශිර්වාද කරන මොකවත් එයා දන ගණන් ගන්නෑ. එහෙනම් කන් තිබුණාට එයා කිසිම දෙයක් ඇතුළට ගන්නෑ. ඇස තිබුණාට කිසිම දෙයක් එයා බලන්නේ නෑ. හේතුව බලන්න උවමනාවක් නෑ. භාරතේ වැඩවාසය කරනකොට නිලධාරියෙක් ඇවිල්ලා ප්‍රශ්නයක් ඇහුවා. ස්වාමිනි මේක කැෂ්මීර් වල මේක ඩෙල්ලි වලට අයිති කොටස, මේකේ වැඩ ඉන්න අවසරයක් ගන්න ඕනේ. අවසරයක් ගත්තද කියලා. මං කිව්වා ඔව් අවසරයක් ගත්තා. කොහෙන්ද අවසරය ගත්තේ? මාපොළවෙන්ද? මාපොළවෙන් අවසර ගන්න එපාය. මාපොළවෙන් ඇව්වා මම මෙතන ඉන්නද කියලා. පොළව කිව්වා මට ඉන්න කියලා. ගාක් යටෙන්ද? ගයෙන් අවසර ගන්න ඕනේ. ගයෙන් ඇව්වා මේ සෙවණම පාවිච්චි කරන්නද කියලා. ගා කිව්වා පාවිච්චි කරන්න කියලා. වාතයෙන් අවසර ඉල්ලුවා. ආස්වාස ප්‍රාස්වාස කළාට කමන්න නැද්ද කියලා. වාතය කිව්වා කමන්න නැහැ කියලා. ඒ නිසා අවසරය ලැබුණා. එයා පැත්තේ දියැල්ලෙන් වතුර බොන්න, ඒ දියැල්ලෙන් අවසර ඉල්ලුවා. දියැල්ලෙන් අවසර දුන්නා. නෑ මේ බලධාරියාගෙන් අවසර ගන්න ඕනේ. බලධාරියා අවසර දෙන්න ඕනේ. කවුද ඒ බලධාරියා? මේ ඉන්නවා දිසාපති වාගේ කෙනෙක්. එයා තමයි මේක සම්පූර්ණ මේ පාලනය කරන්නේ. දාසින්දාර් කියලා එයාට කියන්නේ. දාසින්දාර්තුමාගෙන් අවසර ගන්න ඕනේ. මගෙන් අවසර ගත්තේ නැහැ කියන ප්‍රශ්නේ තියෙන දාසින්දාර්ට නම් ඒ ප්‍රශ්නෙට උත්තර එයා ඔයා ගත්තද? දාසින්දාර්ගෙන් අවසර ගන්න ඕනේ කියලා ප්‍රශ්නයක් මට නැහැ. ඒ නිසා ඒ ප්‍රශ්නෙට උත්තරේ මම හොයන්නේ නැහැ. මේම කිව්වයි කියලා කියන්න කියලා කිව්වා. ගින් කිව්වාම එයා කියලා තියෙනවා තපස්වරු එහෙම තමයි මේ ලෝකයේ කිසිම දෙයකට ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. හැමදේම අපේ යටතේ තියෙන්න ඕනේ, අපේ පාලනේ යටතේ තියෙන්න ඕනේ, අපි අනුදැනුවත්ව මේක වෙන්න ඕනේ කියලා අපිටනේ ලෝකයක් තියෙන්නේ. අපි ඒක නඩත්තු කරන නිසා තමයි මේ ප්‍රශ්නේ. තපස්වරුන්ට එහෙම එකක් නැහැ. ඒ නිසා උන්වහන්සේලාට විවේකසුවෙන් ඉන්න දෙන්න. නැවත ඒ වගේ ප්‍රශ්න උන්වහන්සේලා ළඟට ගෙනියන්න එපා. ඒක අපට සාපයක්. මේ ලෝකේ හැම දෙයක් මේ විදිහට අපිට ඇයි හිතන්න බැරි? කකුලේ ප්‍රශ්නය කකුලේ ප්‍රශ්නයක්. එදා දාසින්දාර්ගේ ප්‍රශ්නය දාසින්දාර්ගේ ප්‍රශ්නයක්. මගෙන් අවසර නැතුව ඉන්නවයි කියන ප්‍රශ්නේ එයාගේ ප්‍රශ්නයක්. ඒකට එයායි උත්තරේ හොයාගන්න ඕනේ. එයාගෙන් අවසර අරගෙනයි මම ඉන්නේ කියලා මට ප්‍රශ්නයක් තිබුණොත් ඒකට උත්තරේට මම ගින් එයාගෙන් අවසර ගන්නවා. මට එහෙම ප්‍රශ්නයක් නැහැ. සතර මහා භූතයන්ගෙන් අවසර ගත්තා මම හිටියා. එහෙම ගැටලුවක් අපට නැහැ. කකුල රිදෙනවා නම් කාගේ ප්‍රශ්නයක්ද? ඒක කකුලේ ප්‍රශ්නයක්. කකුලේ තියෙන සෛලවල තැම්පතුවක් තියෙනවා. අම්මට තාත්තට කකුලෙන් ගාන්න ඇති. නිකන් ඉන්න මිනිසුන්ට කකුල් වලින් ගාන්න ඇති. ඔම්බ කඩන්න ඇති. බල්ලන්ට පූසන්ට ගාන්න ඇති. ඇතැම්මක් විතර විසිකලා යන්න. අන්න ඒ සෛලවල ඒ අකුසලයේ තැම්පත් වෙලා ඒ නිසා කකුල් ඉරිවැටෙනවා, කැක්කුම ගන්නවා. අනුන්ගේ ඉඩම්වලකින් වාඩි වෙලා ඉන්න ඇති. ඒ මිනිසුන්ට එලව ගන්න බැරුව දුක් විඳින්න ඇති. ඒ නිසා තට්ටම්වල කැක්කුම් ඒ සෛලවල කර්ම තැම්පත් වෙලා. මිනිසුන්ගේ කොඳු කඩන් ඇති. ගවයන්ගේ කොඳු වැට පෙළිය තම්බලා සුප්පදලා බොණ්ඩ ඇති. මාළුවාගේ කොඳු වැට පෙළිය අපල පොඩි කරලා ඒ යුස ටික උරලා බොණ්ඩ ඇති. අපේ කොඳු වැට පෙළියේ කර්මය තැම්පත් වෙලා ඒ නිසා කැක්කුම ගන්නවා ඇති. අනුන්ගේ ඇස්වලට බේතේ කොටලා මිරිකණ්ඩ ඇති. ඒ මිනිසුන්ගේ ඇස් කන වෙලා කුණු වෙලා පොට්ට වෙලා යන්නත් ඇති. ඒ අන්ධ වෙච්ච නිසා මේ රාතන් වහන්සේගේ ඇස් දෙක අන්ධ වෙන්න ඇති. එහෙනම් අපේ කනේ කැක්කුම් කාගේ ප්‍රශ්නයක්ද? ඒක කනේ ප්‍රශ්නයක්. තමන්ගේ ප්‍රශ්නයක් කරගන්න එපා. මේක රිසීවරයෙක් මේ ලෝකෙ දිහා බලන ක්‍රමවේදය. කනේ කර්ම, මුසාවාද, පරුසාවාච, පිසුනා වාස ආපු එකේ කර්ම කනට දැන් වේදනාවක් වෙලා. කනේ ප්‍රශ්නය, කනේ කර්මය හොඳ නෑ වාගේ මේ දවස්වල. ඇසේ ප්‍රශ්න, ඇසේ කැක්කුම. ඇසෙන් අපි ගොඩාක් අසභ්‍ය දේවල් දැකලා, අසත්පුරුෂ දේවල් දැකලා, ලෝභ දේශ මොහ රාග දැකලා ඇසේ ප්‍රශ්න, ඇස රිදෙනවා. ඇසේ ප්‍රශ්නයක්, ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඇස මොකටද අනුන්ගේ දේවල් බැලුවේ? අනුන්ගේ කාන්තාව මොකටද බැලුවේ? අනුන්ගේ ගස්වල පැයිච්ච අඹගෙඩි දිහා බැලුවේ ඇයි? ඒ එකතු කරගත්ත අකුසලයේ පාපේ නිසා වේදනාවක් අට අරගෙන තියෙනවා. බැලුවනම් විඳින්න. ඒක මට අදාළ එකක් නෙමෙයි. ඇයි බලාගත්තේ? ඒක විඳගන්න, ඒක විඳින්න ඕනේ. එතකොටයි ඔයාට තේරෙන්නේ. එයාට ඒක දෙන්න, ඒක කරගෙන යන්න අරින්න. දත් කැක්කුමක් එනවා. එහෙනම් දත් වලින් මේ ලෝකයේ මිනිසුන්ට දත් මිටි කන්න ඇති. අහිංසක සත්තුන්ගේ මස් මාංශ අපල පොඩි කරලා ගිලින්ද ඇති. කටුව පොඩි කරන්න ඇති. අන්න දත් වල කැක්කුම. ඒ දත් වල සෛල වල න්‍යාස්ති වල කර්ම තැම්පත් වෙලා. එහෙනම් දත් වලින් යාපත් දේ නොකරපු නිසා දත් වල ප්‍රශ්න. මොකටද අකටයුතු දේවල් කරගත්තේ? කරගත්ත නම් විඳින්න. ඒක ඒ දත්වල ප්‍රශ්නයක්, අපේ ප්‍රශ්නයක් නෙමෙයි. බඩේ ප්‍රශ්නයක්, අනිත් අයගේ බඩට ගාන්න ඇති. ඒ මිනිසුන්ට ජීවත් වෙන්න ක්‍රමවේද විනාශ කරන්න ඇති. ඒගොල්ලන්ට කන්න බොන්න නැතුව අසරණ වෙන්න ඇති. මා ජනතාවගේ ජීවත් වෙන්න තිබිච්ච දේපොළ කොල්ල කන්න ඇති. ඒ මිනිසුන්ට කන්න තියෙන දේවල් මං කොල්ල කන්න ඇති. තුට්ටුවට දෙකට රවට්ටගෙන ගන්න ඇති. අද අපේ බඩේ ප්‍රශ්න. බඩ පුරෝගන්න, බඩ තෘප්තිමත් කරගන්න කර්ම කළා නම් ඒක බඩ සම්බන්ධ කර්මයක් නිසා ඒ කර්ම බඩේ සෛලවල න්‍යාස්තිවල තැම්පත් වෙලා දැන් බඩේ කැක්කුම. එහෙනම් කරගත්තනම් විඳින්න. ඒක බඩේ ප්‍රශ්නයක්, අපේ ප්‍රශ්නයක් නෙමෙයි. මිනිස්සෙක් ඇවිල්ලා කියන ස්වාමිනී මේක ලියාපදිංචි කරන්න ඕනේ. ලියාපදිංචි කිරීමේ ප්‍රශ්නේ එයාගේ ප්‍රශ්නයක්. අපි ලියාපදිංචිලා ඉන්නේ කොහෙද? නිවන් යනවායි කියලා. අපි ලියාපදිංචිලා ඉන්නේ මේ මා පොළවේ තාපස් ජීවිතය තුළ ඉන්නවායි කියලා. අපි ලියාපදිංචි වෙලා ඉන්නේ මේ භවයේ නිවන් දකින්නවායි කියලා. එහෙනම් අපේ ලියාපදිංචිය කල්ලාතු අරගෙන කොළ කෑල්ල ගන්නකො ආගේ ප්‍රශ්නේ නම් සියලුම ලිපි ලේඛන ටික ඔයාම අදා ගන්න. ඒක ලියාපදිංචි කරලා ඒක කරේ එල්ලා ගන්න. ඒක අපට ප්‍රශ්නයක් නෑ. ස්වාමිනී විදුලිය ගන්න ඕනේ. ඒක එයාගේ ප්‍රශ්නයක්. එයාටම කියනවා ඔයාමගෙන් ඒව ඔක්කොම කරලා කණු දාලා අරගෙන පත්තු කරලා ලස්සනයි කියලා දැකලා සන්තෝෂ වෙලා බිල ගෙවාගෙන ඉන්න. ඇයි අපට ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මේ ලෝකේ හැම ප්‍රශ්නයක්ම මේ විදියට බලන්න ගියොත් දැන් කියන්න සේවෙන්න ප්‍රශ්නයක් තියෙනවද මේ ලෝකේ? කෙනෙක් ඇවිල්ලා කියන බලන්නක ගෑස් එක ඉවරලා. එහෙනම් ගෑස් වලින් ගිලම්ප සාදන ප්‍රශ්නේ යාගේ? එක්ක ඔයා ගෑස් එක පුරවයි, එහෙම නැත්නම් ගෑස් වලට සම්මාදමේයයි. අපට තියෙන ප්‍රශ්නේ මොනවද? දැව තියෙනවා වේලිච්ච ඒවා, ගල් තුනක් තියෙනවා රත් කෙරුවා බිව්වා අපේ පාඩු හිටියා. අවශ්‍ය නම් ආලෝකය, ආලෝකය නැත්තම් ඇවිදින්නේ ගමන නැවතුවා. ආලෝකයක් අවශ්‍ය වෙන්නේ ගමන් යන්නනේ. එහෙනම් ආලෝකය නැහැ කියලා තැනනකොට ආලෝකයට අදාළ වැඩ ටික නැවතුවාම දැන් මේක කමටානක් නෙමෙයිද? පැය 12 කාලෝකේ නැ, පැය 12ම එක තැන ඉන්නවා වාඩි වෙලා. ඇයි? සර්පයෝ පෑගෙන්න පුළුවන්, ගෙම්බෝ පෑගෙන්න පුළුවන්, ගෝනුස්ස පෑගෙන්න පුළුවන්. අනතුරු දායක එළිය වැටෙනකම් මාපොළෝ පෑදිලිව පේනකම් මම නෙමෙයි නැගිටින්නේ. දැම්ම පරියන්කේ වාඩි වුණා, අත් දෙක පියාගත්ත ඉතියා. දැන් මේ සෑම දෙයක් තුළින් අපට කමටහනක් ලැබිලා නැද්ද? එළිය තිබුණාම, දවල් වාගේ තිබුණාම වීදි ගානේ ඇවිදිනවා, කතා කරනවා, තේ අදනවා පෑය ගණන්. දැන් මේ අල්ලාප සල්ලාප වැඩ ඔක්කොම නැවතිලා. ඇයි? කරුවලයි. තමන් ළඟ ඉන්න සර්පයා තමන්ට පේන්නේ නැහැ. එළවුණු සර්පයා ගායි. එහෙනම් කල්පනාවෙම ඉන්න ඕනේ. ඇවිද්දොත් පෑගේ සර්පයා කයි. එහෙනම් දුරකතනයක් අපට නෑ කතා කරන්න. පණිවිඩයක් දෙන්න නෑ ක්‍රමයක්. කිලෝමීටර 3ක් යන්න ඕනේ මිනිස්සෙක්ම් බලා කටයුතු කරන්න. එහෙනම් එච්චර දුර යනකොට මග මැරෙනවා. එහෙනම් නැකිට්ටොත් නේ ප්‍රශ්නේ නැකිටින්නේ. එල්ලුනොත් නේ සර්පයා ගන්න එල්ලෙන්නේ. ඕම තිබ්බතන පිළිමවාගේ ඉන්නවා. තපෝවනෙල ඉන්නේ මේ විදියට. සෑම තාපසයකම එල්ලෙන්නේ හේතුව එල්ලෙන්න ක්‍රමයක් නැහැ. කාලයක් යනකොට තැම්පත්භාවයේ කොච්චරද කියලා කිව්වොත් ගල් ලැජ්ජා වෙනවා. තපස්වර ඉදිරි අනේ අපි මොනවද සංවර මෙන්න සංවර ගලට වඩා සංවරයි කියලා කියනවා. එහෙනම් අපේ ජීවිතේ හැම ප්‍රශ්නයක්ම අපේ නෙමෙයි ඒ වෙන ප්‍රශ්නයක්. ගස් මැරෙනවා ඒක අපේ ප්‍රශ්න නෙමෙයි ස්වභාව ධර්මයාගේ ප්‍රශ්නේ. ස්වභාව ධර්මයා දැනගන්න ඕනේ වෙලාවට වැස්ස දීලා ඒ කට්ටිය බේරගන්න. ස්වභාව ධර්මයා දැනගන්න ඕනේ ඒ කට්ටියට සිසිලසින් ඒ කට්ටිය පෝෂණය කරන්න. ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. ඇයි අපේ ප්‍රශ්නේ කරගන්නේ? අපට ආවල් දන්ට යන්න ඕනේ ඒ කට්ටියට බණ කියන නෑ. ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ කට්ටියට ඕනේ නම් ඒ කට්ටිය ඔයාගෙන ගින් ඒක ලබා ගනි. ඒ කට්ටියට ඕනේ නම් ඇවිල්ලා ආ ගනි. ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක්. දාන ටිකක් ගෙනාවා පූජා කරන එක ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක්. දාන දුන්නාම ලැබෙන ආනිසංසවල තියෙන ප්‍රශ්නයක්. සංඝයාට දන් දීලා කුසල් බලාපොරොත්තු වෙන ප්‍රශ්නයක්. ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. දානි අනිවාර්යම දිය යුතුයි කියලා අපිට කියන්න බෑ. ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. දානේ වරද්දන්න බෑ. අනිවාර්යයෙන් මේක හරියට පිළිවෙලට කරන්න ඕනේ. ඒක අපට කියන්න බෑ. ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. බලන්න ආයතනයේ ශක්තිය වැයවීම නවත්තන පාසුම ක්‍රමය. මේ ලෝකේ බලනකොට මොකවත් ප්‍රශ්න නැහැ. අපට අවශ්‍ය දේවල් හැම දෙයක්ම ලැබිලා ඒක ප්‍රඥාවෙන් දකින්නේ. වතුර අපට නැහැ. නැහැ වතුර තියෙන්නේ කොතනින්ද? එතනට ගින් ගන්න. ප්‍රශ්නේ විසඳුණා. ඒගොල්ල අපි ඉන්න තැනට වතුර ගෙනාවේ නැහැ. අන්න ඒක අපි අනුන්ගේ ප්‍රශ්න අපේ ප්‍රශ්නේ කරලා මේ ලෝකේ අපට වතුර දෙන්න කවුරුත් බැඳිලා නැහැ. අපට කුඩ දෙන්න සරප්පු දෙන්න කවුරුත් බැඳිලා නැහැ. එහෙනම් අපි දැනගන්න ඕනේ ඒ මඩ තියෙන තැන්වලින් මඩ පෑගෙන නැතුව යන්න සරප්පු නැති නිසා. උඩ නැත්තම් අපි දැනගන්න ඕනේ මද්දානේ ගින්දර වගේ අවුවේ යන්න නැතුව අවුව නිවුණට පස්සේ එවනේ යන්න. එහෙනම් අපි අපට ඕන විදිහට ප්‍රශ්න විසඳ ගන්න නැතුව අපි අනුන්ගේ ප්‍රශ්න අපේ ප්‍රශ්න කරගත්තාම ඒ හැම දෙයක් තුළම සිද්ධ වෙන්නේ කුමක්ද? අපට දුකක් තමයි විඳින්න වෙන්නේ. එහෙනම් මේ තාපසයා මේ සිත පිළිබඳව මේ සිතේ තියෙන ශක්ති පද්ධතිය ශේවීම පිළිබඳව දැනගන්නකොට මේ ආයතන අයේ තියෙන අඩුපාඩු හදන්න ගියාම අනන්ත අප්‍රමාණ නැවත ඉපදීමක් එයතුල අට ගන්නවා. දානයකට වැඩියාම ඇන්දට දානේ එන්නේ නැහැ. එයා කැමති නැහැ වැඩිපුර පුරවලා දෙන්න. සන්තෝෂයෙන් ගන්නවා එයා දෙන ප්‍රමාණය. ඇයි දෙන එක එයාගේ ප්‍රශ්නයක්. අඩුවෙන් දෙන එකත් එයාගේ ප්‍රශ්නයක්. දීපු දේ පොඩ්ඩක් දීලා ඉතුරු ටික ඇන්දෙන් ආපහු ගන්න එකත් එයාගේ ප්‍රශ්නයක්. ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. ඇයි අනුන්ගේ ප්‍රශ්න වලට අපි ගින් පැටලෙන්නේ? මේ විදිහට හිතුවාම එයා දුස්සීලද නැහැ. එයා සිල්වන්තයි. ඇයි මට දානේ දුන්නා? නෑනේ බෙදෙනකොට හරියට බෙද. ඇයි ඒක එයාගේ ප්‍රශ්නය. මට අම්බෙච්ච ටික විතරයි මගේ ප්‍රශ්නේ. මට සාපේක්ෂව මට හම්බෙලා තියෙන්නේ. ඒ ගත්ත ටික දුන්න නැති ටික අඩු කරපු ටික ඒක එයාගේ ප්‍රශ්නය. ඒක මට හිතෙන්නේ නැහැ. ඒක එයා විසඳගනි. ඒ කර්මය එයා ගෙවයි. ඒ ගෙවන්න එයා ඒ මානසිකත්වය අදාගනි. අන්න ඕම හිතුවාම බෙදෙන කෙනාගෙන් ප්‍රශ්නයක් තියෙනවද? බෙදෙන කෙනා දෙන ප්‍රමාණයෙන් ප්‍රශ්නයක් තියෙනවද? දෙන ක්‍රමයෙන් ප්‍රශ්නයක් තියෙනවද? මොකවත් ප්‍රශ්න නැහැ. එහෙනම් සන්තෝෂයෙන් වළඳන උන්වහන්සේට ප්‍රශ්න මොකවත් නැහැ. ඇයි? ඒ ඔක්කොම අනුන්ගේ ප්‍රශ්න බව උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කරපු නිසා ෂේ වෙන්නේ නැහැ මොකවත්. මිනිස්සු දිහා බලලා අනේ ස්වාමිනේ කිසිම විනයක් සීලයක් මොකවත් නැහනේ. ඔබ වහන්සේත් එක්ක අපිට ඉන්න බෑ. එයා ආනවා මම පෑදුනේ ගෞතම බුදුහාඳුරන්ට. ගෞතම බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයෙක්. මගේ අඩුපාඩුවේ ප්‍රශ්නේ තියෙන්නේ ගෞතම බුදුහාඳුරන්ට. උන්වහන්සේගේ ශාසනයේ ප්‍රශ්නේ උන්වහන්සේටනේ. ඔබ වහන්සේයි උඩපයින්නේ. ඔබ වහන්සේ ළඟ නෙමෙයි මම පැවිදිනේ. ඔබ වහන්සේ නෙමෙයි මගේ ශාස්ත්‍රෝ වහන්සේ. ඔබ වහන්සේගෙන් නෙමෙයි මම බණ අහලා මේ මානවුනේ. එනයි ඔබ වහන්සේක ප්‍රශ්න කරගත්තේ. කල්පනා කරලා බලනකොට මේ ලෝකයේ ශ්‍රාවක සංඝයාගේ අඩුපාඩු වලට අපි උඩපයින්නවා, කෑගානවා, පෙළපාලි යනවා, නිନ୍ଦා අපහාස කරන ඔක්කොම අනුන්ගේ ප්‍රශ්න. යම්කිසි භික්ෂුවක් වරදක් කරනවා නම්, යම්කිසි ශ්‍රමණයෙක් යම්කිසි අසත්පුරුෂ වැඩකටයුත්තක් කරනවා නම්, ඒක ගෞතම බුදුහාමුදුරන්ගේ ප්‍රශ්නයක්. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ ශාසනය, ඔබ වහන්සේගේ ශ්‍රමණයෝ මෙහෙම ප්‍රශ්න කරන, ඔබ වහන්සේක කතා කරලා විසඳ ගන්න. ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝනේ, ඔබ වහන්සේගේ බණටනේ පෑදිලා තින්නේ, ඔබ වහන්සේනේ මානකම දීලා තින්නේ. එහෙනම් ඔබ වහන්සේගේ විසඳ ගන්න අපට අදාළ නැහැ. උන්වහන්සේත් එක හොඳ දිනා වෙලා කතා කරන. ඇයි අපට ප්‍රශ්නයක් නැහැ? ඒක ගෞතම බුදුහාමුදුරන්ගේ ප්‍රශ්නයක්. ඒක ශාසනයේ ප්‍රශ්නයක්. අපට තියෙන ප්‍රශ්නේ මොනවද? මම නිවෙනවායි කියලා පොරොන්දු වෙලා තීවරේ ගත්තා. එහෙනම් ඒක කැඩුවොත් මටත් ප්‍රශ්නයක් තියෙනවා. ශාසනයේ තථාගතයන් වහන්සේට බොරු කිව්වා. එහෙනම් මේ ලෝකයේ කිසිම කෙනෙකුගේ ප්‍රශ්නයක් අපට අයිති නැහැ. ඒවා අනුන්ගේ ප්‍රශ්න. හොරකම් කරන කෙනාට අපිට බනින්න අයිතියක් නැහැ. ඒක රජයේ ප්‍රශ්නයක්. ඒකට පොලිසිය තියලා පඩි ගෙවන ඒ කට්ටිය එක බලාගන්න. අපට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. බනින මිනිසුන්ට යම් යම් ගැටලු තියෙනවානේ. ඒ මිනිස්සු බනි, ඒක ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක්. අපට අවසර නැත්තම් ඒක ආගන්න අපි ආන්න නැතු වෙනවා. අපට එච්චරනේ තියෙන්නේ. එහෙනම් මේ ලෝකේ සෑම කාරණාවක් අරගෙන බලනකොට ඒ සෑම කාරණාවලම අයිතිය තවත් කෙනෙක් සතුයි. අපි අනුන්ගේ දේවල්, අනුන්ගේ ප්‍රශ්න අපේ ප්‍රශ්න කරගෙන ඒක අපේ ඉමිකාරත්වයට අරගෙන අපි ඒක නඩත්තු කරනවා. ඒ නඩත්තුව තමයි අද ලෝකයේ මේ තරම් විශාල ප්‍රශ්න රාශියකට මුල් වෙලා තියෙන්නේ. එහෙනම් මේ කමඨාන වඩනකොට අපි කොහොමද මේක වඩන්න ඕනේ? අද ඉඳලා අපේ ශක්ති පද්ධතිය ඇස කන දිව නාසය සමසිතෙන් එළියට යන්න බෑ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා ආජීව, සම්මා කම්මන්ත කියලා භාග්‍යවතුන් වහන්සේ මොකද්ද මේ දේශනා කරලා තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය? මේක තමයි. ආයතන හය තුලින් සම්මා වෙනවා, නිවනට හදාළ වෙනවා, තවත්මට අදාළ නොවනවා. එහෙනම් කවුරර කෙනෙක් ඇවිල්ලා ස්වාමීනි මේක එතනින් තියන්නද? ඉතින් එතනින් තියන්නද කියලා ආන්නෙම එයා එතනින් තියන්න තැනක් තෝරගෙන ඉවරයිනේ. කොතනින්ද තියන්නේ කියලා ඇහුවොත් තමයි අපට තැනක් කියන්න වෙන්නේ. මෙතනින් තියන්නද කියලා කියන්නේ එයා එතන තෝරගෙන ඉවරයි. ඒක තමයි මෙතනින් කියලා ආන්නේ. වෙන තැනක තියන්න කියයිද දන්නේත් නැහැ කියලා ඒක සැකයක් තියෙනවා. ඒ නිසා මම නම් මෙතන තමයි තෝරගෙන තියෙන්නේ මෙතනින් තියන්නද. එහෙනම් ඉතින් එතනින් තියන්නද කියලා තැන හොයලා ඉවරනේ නම් එතනින් තියන්න. ඒක එයාගේ ප්‍රශ්නය. ස්වාමිනී ඉතුරු ටික ගෙනියන්නද? ඉතුරු ටික ගෙනියන්නද කියලා ආන් ඉතුරු ටික ගෙනියන්න කියන අදහස ඇවිල්ලා ඉවරනේ. එහෙනම් ගෙනියන්න. ඒක එයාගේ ප්‍රශ්නය. ස්වාමිනී දාන ටික ඔක්කොම ඇරියා. ඒ කියන්නේ එයා ගෙනියන්න කැමති නැහැ නේ. ඒක එයාගේ ප්‍රශ්නය. ඒක ඇරියා නම් ඉතින් ආයෙත් ඔතන ඕනේ ඒකෙම තිබිච්චද? ඒක එයාගේ ප්‍රශ්නය. දැන් මේ ලෝකෙ සේවෙන්න කාරණාවක් නැහනේ. දුක් වෙන්න කාරණාවක් නැහනේ. අපේ ශ්‍රාවක සංඝේ පාඩම් කරන්නේ කලබල වෙලා පාඩම් කරන්නේ දුස්සීලා අඳුරෝ. උන්වහන්සේ සිල්වන්ත උනත් අපි රාහත් වෙනවද? උන්වහන්සේ ගුණයාපත් උනත් අපි සෝවාන් වෙනවද? මොකවත් නැහනේ. එහෙනම් උන්වහන්සේගේ සීලේ ප්‍රශ්නය, උන්වහන්සේගේ විනයේ ප්‍රශ්නය, ශාසනයේ ප්‍රශ්නයක්, තථාගතයන් වහන්සේ සම්බන්ධ ප්‍රශ්නයක්. අපි නෙමෙයි බණ කියලා උන්වහන්සේගේ සිත පෑදෙව්වේ. අපි ළඟ නෙමෙයි මානෝනේ, අපි නෙමෙයි මේ සම්බුද්ධ ශාසනයේ තථාගත. එහෙනම් යම් කිසි කෙනෙක් ඇල ඔබ වහන්සේලාගේ ශ්‍රාවකෙක් ළඟ අඩුවා තියෙන මගේ ශ්‍රාවකෙක් නෙමෙයි, තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකෙක්. භාග්‍යතුන් වහන්සේට චෝදනාව කරන්න මිනිසියෙකුට තවත් මිනිසෙක් අදන්න බෑ. එහෙම අදන්න පුළුවන් දේවදත්ත අදනවනේ. කිසිම කෙනෙක් කිසිම කෙනෙකුට අදන්න බෑ. එහෙනම් තව කෙනෙක්ගේ අඩුවකට තව කෙනෙකුට දොස් කියනවා කියලා කියන්නෙම ඔයා වරදක් කරනවා. ඒතු අනුන්ගේ වරදින්ට නිකන් ඉන්න මිනිසුන්ට බැනලා ඇවතක් කරගන්නවා. බලන්න ප්‍රශ්නේ දකින්න ක්‍රමවේදය. එහෙනම් මේ ලෝකේ මොකවත් ප්‍රශ්න තිබිලා නැහැ. අපි නිකන් ආක යන ගැරන්ඩියාගේ නැට්ට දිගයි, ඒ ගැරන්ඩියාගේ කඳ මාතයි, ඒ ගැරන්ඩියාගේ ඔළුව කළු පාටයි කියලා අපි එකක් අල්ලාගෙන ඉන්නවා. ගැරන්ඩියාගේ ඔළුව කළු පාට නම් ඒක ගැරන්ඩියාගේ ප්‍රශ්නයක්. නැට්ට කොටයි, නැට්ට දිගයි, ඒක ගැරන්ඩියාගේ ප්‍රශ්නයක්. ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. අසකන දිවනාසය සමසිත තුලින් මේ සම්මා දිට්ඨි, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා දිට්ඨි කියන මේ ආයතන තුලින් සම්මා පීඨවල බලන්න එයා මේ ලෝකේ හරි සුන්දර ජීවිතයක් ගත කරනවා. එයාත් එක්ක ඉන්න කට්ටිය ගොඩාක් වැඩ කරන, එයා සන්තෝෂෙන් දානේ වළඳනවා. ඇයි? එයාට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. එයා දකින්නේ මේ ලෝකයේ මා අමුතු ක්‍රමයකට කිසිම දෙයකින් එයාට කම්පා කරන්න බෑ. චතුබ්බි වාතේ අසම්ප කම්පියෝ ඉදම්පි සංගේ රතනං පනිතං. බලන්න මේ ගාථාව කොච්චර ලස්සනද. සතර දිසාවෙන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතරාකාර කම්පණ එනවා. පඨවියෙන් එනවා, නාම රූප වලින්, වායෝ වලින් එනවා, ඇඟීම් වලින් එනවා, ඉරියව් වලින් එනවා, සිතිවිලි වලින් එනවා. මේ සතරමා භූත වලින් සතරාකාර කම්පණයට යා කම්පණය වෙන්නේ නැල්ලු. එයා තමයිලු ශ්‍රාවක සංගයා. එයා රත්නයක්ලු මේ සම්බුද්ධ ශාසනයට. නමුත් අපට එන ඒවට කොච්චර කම්පා වෙනවද අපි? පේන්න බෑ. කලබල වෙලා බැනලා කෑ ගාලා විනය කතා කරලා උඩ පැනලා විනාශ වෙලා. ඇයෙන්න බෑ කෑ ගාලා පොළු අරගෙන බඩු මුට්ටු ඔතාගෙන ගින් ඒක විනාශම වෙලා. දකින්න බෑ කලබල වෙලා වෙනම කල්ලි ඇදිලා එහෙම වෙන්නේ කොහමද? මේම පෙළපාලි යන්න සූදානම් ඊට උදේ වෙනකොට. එහෙනම් ඇයෙනවා, පේනවා, දැනෙනවා, ඇඟෙනවා, සිතෙනවා කියන ආයතන අය තුල තියෙන යථාර්ථය දන්නේ නැහැ. මේ ලෝකේ අපට කියලා එක ප්‍රශ්නයක් ඔයලා පෙන්වන්න කියලා කිව්වොත් කිසිම රිසීවරේ කියන්නේ අපට මේ ලෝකේ ප්‍රශ්න නැහැ ස්වාමීනි. මේ ලෝකේ තියෙන ඔක්කොම අනුන්ගේ ප්‍රශ්න. ඇයි එහෙම කියන්නේ? මොනවාරි මේ ලෝකේ ප්‍රශ්නයක් තියෙනවද කියලා හොයන්න කිව්වා නේද? ඒක මං හොයලා බැලුවා. ඒ ඔයනකොට මට තේරුණා එයා ඉල්ලුවනේ ඉල්ලීමක් ප්‍රශ්නයක් තියෙනවා කියන්න කියලා. ඒ ඉල්ලපු නිසානේ ඒව. එතකොට ඒකත් එයාගේ ප්‍රශ්නයක් නේ. මේ ලෝකේ මොනවද අපට තියෙන්නේ කියලා එයා දැනගන්න කැමති. එහෙම ප්‍රශ්න යාට අවබෝධ කරගන්න එයා කැමති. එහෙනම් එයාගේ කැමැත්තට නේ හොයන්නේ. එතකොට බලනකොට මේකත් අනුන්ගේ ප්‍රශ්නයක්. එහෙනම් එයාට ප්‍රශ්න තියෙනවා කියලා දැනගත්තා නම් එයායි අපි ළඟ ආන්නේ. එයා හොයාගන්න එපාය. ඒ උත්තරේ එයාම හොයාගන්න එපාය. එහෙනම් මේ ලෝකේ අපට කියලා ප්‍රශ්නයක් නැහැ. අපට කියලා මේ ලෝකේ කවදාවත් ප්‍රශ්නයක් නිර්මාණය වෙන්නේ නැහැ. මේ ලෝකේ පවතින්නේ ඔක්කම අනුන්ගේ ප්‍රශ්න. අසකන දිවනාසය සමසිත කියන ආයතන අය තුලින් ලෝභ දේශ මොහ රාග වෛර ඇති නොවි ඉන්නනම් හැම දෙයක්ම අනුන්ගේ ප්‍රශ්නයක් වශයෙන් දැකලා අපි අපගේ ආයතන අය පරිස්සම් කරනවා නම් ඒ කියන්නේ සිතවිලි අඩු වෙනවා, සේවීම අඩු වෙනවා, ශක්තිධාරිතාව වැඩි වෙනවා, ඒකාන්ත වශයෙන්ම විද්‍යාව පාළ වෙනවා, ප්‍රඥාවෙන් පරිපූර්ණත්වය වෙනවා. මේක තමයි ප්‍රඥාවට සමවදින්න තියෙන එකම රාස. අපි අනිත් මිනිසුන්ගේ විනය හදන්න යනවා නම්, සංඝයා කෙලින් කරන්න යනවා නම්, දායකයාගේ ඇදාරින්න යනවා නම්, එයා කවදාවත් මේ භවයේ සෝවම් වෙන්නේ නැහැ, ප්‍රඥාවට සමවදින්නෙත් නැහැ, වැඩි දවසක් සාසනේ ඉන්නෙත් නැහැ. එහෙනම් ජීවිත කාලෙම භාග්‍යතුන් වහන්සේගේ ශාසනේ රාතෙක් වශයෙන් වැඩ ඉන්නනම් ප්‍රඥාවෙන් දෙතිස්මා තලෙම ප්‍රත්‍යක්ෂ කරන්න නම් මේ ලෝකේ තියෙන්නේ හැම එකක්ම අනුන්ගේ ප්‍රශ්න. මට ප්‍රශ්න මොකවත් නැහැ. අනේ ස්වාමිනී කවුරුත් දාණේ දෙන්නේ නැහැ. ඒ දාණේ දෙන්නේ නැතිගේ ප්‍රශ්නයක් නේ. මේ මිනිසුන්ගේ ප්‍රශ්නයක්. ඔබ වහන්සේට ඉතින් මම පිණ්ඩපාත කරනවා. වතුර ඉතින් ඒක වැස්සේ ප්‍රශ්නයක්. දේශගුණේ ප්‍රශ්නයක්. දැන් වැස්සේ නැත්තම් ඇලදොල ගංගාවල වතුර නැත්තම් දැන් වතුර ප්‍රශ්නේ කාටද කියන්නේ? කියන්න කෙනෙක් නැහැ. රජයේ ඉතින් වතුර මවන්නේ කොහෙන්ද වතුර දෙන්නේ? වතුර නැහැ. ඒක ස්වභාව ධර්මයේ ප්‍රශ්නයක්. මට වතුර ලැබෙයි කියලා හිතුණා නම් මම ඉන්න තැනට වයි? මාවත් එක්ක ගම් වතුරට ගාගෙන යයි. වතුර සම්බන්ධයෙන් කර්මය වැඩි නම්. එහෙනම් මේ ලෝකේ හැම දෙයක්ම කර්මානුරූපීව විසඳෙනවා. ඒ අයගේ අඩුපාඩු ඒ අය විසින් තේරුම් අරගෙන ඇදෙන කාලයක් තියෙනවා. ඒ කාලය වෙනකොට ඒගොල්ලෝ rahat වෙයි. සීවලී නමින් rahat වෙන්න ඒ විඥානය කොච්චර නම් බුද්ධ ශාසන පව කරගෙන යන්නද? කිසිම භවයක rahat උන්නේ නැහැ. මේ භවයට ඇවිල්ලා සීවලී නමින් rahat වෙනවා. චක්කුපාල හැම භවෙම හැවිද්දා කිසිම භවයක rahat උන්නේ නැහැ. මෙතනට චක්කුපාල වශයෙන් rahat වෙන්නේ නම් එදා දීපංකර බෝධිමෝලේ ඒ තථාගතයන් වහන්සේ කියනවා මේ තාපසයා මේ භද්‍රකලාපයේ ආවල් තථාගත නමින් ගෞතම නමින් සම්මා සම්බුදු වෙනවා. ඒ කියන්නේ එතනින් කලින් rahat වෙන්නේ නැහැ කියන එක. එහෙනම් මේ හැමෝම ඉපදෙනකොට ඒ අයගේ ಗುಣධර්මවලට අනුව, ඒ අයගේ වීරිය පාරමිතාවලට අනුව, සීලයට අනුව අරියත් භාවයේ තීරණය කරලා ඉවරයි. ඒ අරියත් භාවය විතරක් නෙමෙයි, ඒ භවය, ඒ අරියත් වෙනකොට යාගේ වයස, ඒ මාසය, ඒ සතිය, ඒ දවස, ඒ පැය, ඒ මොහොත ලැබෙන්නේ මොනවද ධම්මපදයේ ඔක්කොම තීරණය වෙලා ඉවරයි. එදා දීපංකර බෝධි මූලයේ දීපංකර තථාගතයන් වහන්සේ දැක්කා මේතරම් සිල් පිට උඩින් වඩින්න ස්වාමිනී කියන මේ උත්තමයා තප්පර කීයකින් රාත් වෙනවද කියලා බැලුවම උන්වහන්සේ කම්පා වුණා. අවුරුදු 6ක් යා බෝධියත් එක්ක පොරබදිනවා සම්බුද්ධ බෝධියත් එක්ක. එහෙනම් මේතරම් ගුණධර්ම තියෙන කෙනෙක් ඇයි මෙච්චර දුක් වෙන්නේ? අරියටම හරි භද්‍රකලාපේ බුදු වෙන්න තියෙන භවයේ කාශ්‍යප බුදුආඳුරෝ සම්බන්ධයෙන් කරන අකුසල කර්ම නිසා ඒ දුක විඳිනවා. මෙතන ಗುಣ තිබුණාට අතන ಗುಣ නැහැ. අවබෝධය නැති නිසා අඩුපාඩු. එහෙනම් බුදු වෙන්න තියෙන්නේ දින 7යි නම් ඒ දින 7ේ කේතුමති රාජධානී බුදු වෙනවයි කියන එක කල්ැතුව තීරණය වෙලා ඒක දින 6 කරන්නත් බෑ 8 කරන්නත් බෑ. ඒ කාන්ත වශයෙන්ම වාඩි වෙලා ඉන්න මණික ආසනය ඒ ආසනයේ තියෙන නාමයේ රූපයට ලෝභකම කියලා දෙයි. මේ වටිනා ආසනයේ ඉන්න නිසා මේක තුල තියෙන මුලාව යට තේරුම් කරලා දෙයි. ඒ ආසනයම කියයි මේක කාටවත් දෙන්නේ නැතුව පරිස්සම් කරන්නේ ඇයි මෙච්චර ලොකු දොරවල් දාලා තියෙන්නේ? ඔරකම් කරන නිසා. එහෙනම් මේක රකින්න තියෙන දුක තමයි द्वेषය. එහෙනම් මේ වාඩි වෙලා ඉන්න ආසනයේ පළවෙනි දවසේ ලෝභ දේශ මොහ පිළිබඳ අවබෝධය දීලා උන්වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි කියන මේ ප්‍රඥාවට සමවද්දයි. ඉපදිච්ච නිසා මේ හැම දෙයක්ම භුක්ති විඳින්නේ. ඉපදීමේ හේතුව තමයි මේ පුටුවත් එක තියෙන යුද්ධය කියලා පුටුව බණ කියනවා. අත්තරියෝ තමදේම නිවන් යනවායි කියලා බලන්න මේ තියෙන නාම රූප කතා කරලා බණ කියන ඇටි. එහෙනම් මේ හැම දෙයක්ම තීරණය වෙලා ඉවරයි. එහෙනම් ඒ අය ඒ බෝධි වලින් නිවන් දකින්න ඇරලා මේ ලෝකේ එකක්වත් අපට ප්‍රශ්න නැහැ. මේ භවයේ රාත් වෙන්න කැමති නැහැ. ඒ නිසා ඒ අසත් පුරුෂ වැඩ කරනවා. මේ භවයේ සෝවාන් වෙන්න කැමති නැහැ. කමඨං වඩන්නේ නැහැ. මේ භවයේ ගොඩාක් සතුටින් ඉන්න කැමති නැහැ. ඒ නිසා සත්පුරුෂ වැඩ කරනවා, දුස්සීල වැඩ කරනවා. ඒක එයාගේ ප්‍රශ්නයක්. එයා කරන හැම වැරද්දටම කර්මයට තනියෙන් පරිසම් දෙනවා නම් ඒකෙන් අභයතයක්වත් අපට ලැබෙන්නේ නැත්නම් අපට තියෙන ප්‍රශ්නේ මොකද්ද? එහෙනම් අපි මේ භවයේ වැඩ නිමා කරන්න එක අරමුණක ඉන්න, අපි ලබාපු මිනිසත් භවයේ ප්‍රඥාවට සමවදින්න, සෑම ගාකින් කොලයකින් පොත්තකින් දෙතිස්මා තලේ ප්‍රත්‍යක්ෂ කරන්න. අද හිඳලා මේ ලෝකයේ අපට ප්‍රශ්න මොකවත් නැහැ. අපි නිදාසෙන්නේ ඒක තේරුම් ගන්නත් අපි ලෝකෙම ඉන්න මිනිසුන්ගේ ප්‍රශ්න ටික පටලගෙනයි කියලා මේ අවබෝධය තුළින් හැම දෙයක්ම අත්හැරගෙන අත්හැරගෙන යනකොට ඒ අත්හැරෙන වෙන මොකවත් නෙමෙයි චිත්ත වීති. නින්ද අපාස විවේචන අගෞරව අපකීර්ති කියන මේ අකුසල චෛතසිකයි මේ අත්හරින්නේ. ලෝභයේ ද්වේෂයේ මෝහයේ රාගයේ වෛරයේ කියන අකුසලයි මේ අත්තරින්නේ. එහෙනම් මේ ඔක්කොම අනුන්ගේ කියලා අත්තරින්න සිතවිලි අඩුවේගෙන යනවා. ආයතන අයේ ක්‍රියාකාරීත්‍ය අඩුවෙලා ගන්න ක්‍රියාකාරීත්‍යක් නැතුවකින් නවතිනවා. ඒ මොහොතේ මෙයා ප්‍රඥාවට සමවදිනවා. ඒ කියන්නේ එයා සසර දුක නිවාගත්තා. එහෙනම් මේ ධර්මතාවයට අනුව අපි ජීවත් වෙන සෑම මොහොතක් ගානේ මේ කමඨාන වඩමු, මේ පාරමිතාව පුරමු, සෑම තප්පරයක් ගානේ මේ ධර්මතාවය වඩමු. අද ඉඳලා අපි සිල් ගනිමු, අද ඉඳලා සමාධිය වඩමු, අද ඉඳලා ප්‍රඥා පාරමිතාව වශයෙන් පුරමු. ආයතන අයේ තියෙන ක්‍රියාකාරී ස්වභාවය නවත්තලා සියලෝම දේවල් නිරෝධ කරලා මේ ලබාපු මිනිසත් භවයේ මේ ලබාපු හවවාදී අනුශාසනාව කමඨාන තුලින් ඒකාන්ත වශයෙන්ම ප්‍රඥාව ඇතුව අරියත් බෝධියෙන් පිරිනිවන් පාන්න මේ ධර්මතාවය මේ කමඨාන අප සියලු දෙනාටම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න.